යමෙකු සෝවාන් ඵලයට ළඟා වීමට උත්සාහ කරන්නේ නම් ඕ විසින් නිතරම කළ යුතු වැඩි යුතු භාවනාවක් තිබේද කියලා මේ අහන්නේ. මුලින්ම ධර්මය ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර ඇතුලේ ලෝකය කියන්නේ මොකද්ද? ලෝකයේ හත් නැමැති හට ගැනීමට හේතුව මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? ලෝක නිරෝධ ගාමිනී මාර්ගය මොකද්ද කියලා. මෙන්න මේ කාරණා ටික හොඳට විග්‍රහ කරලා අහගන්න ඕනේ. ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති ක්‍රම දෙකක් තියෙනවා. මේ ආර්ය විනයේ පංචකාම යට ලෝකය කියලා. දැන් මේක එක ලෝකයක්. මේ ආර්ය විනයේ පංචකාමයන් ලෝකය. මේ විද්‍යානාථයේක දේශනාව. එහෙනම් පංචකාමයන් පංචකාම සමුදයක් පංචකාම නිරෝධයක් පංචකාම නිරෝධ මාර්ගයක් කියන්නේ තව ක්‍රමයකින් ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධ මාර්ගයක් කියන එක. එහෙනම් පංචකාමී යම් තැනක හට ගන්නවා නම් නිකන් හට ගන්න බෑ. කාම හිතක් පහළ වෙනකන් පංචකාමීට හේතු වෙන රූපකාම හිතක් පහළන රූපකාමී විද්‍යාමාන. සද්දකාම හිතක් පහළන සද්දකාමී විද්‍යාමාන. ගන්ධකාම හිතක් පහළන ගන්ධකාමී විද්‍යාමාන. රසකාම හිතක් පහළන රසකාමී විද්‍යාමාන. පොට්ටබ්බකාම හිතක ඉස්පර්ශකාම හිතක් පහළන ඉස්පර්ශකාමී විද්‍යාමාන. ධර්මයන් ගැන විවිධ ධර්මයන් ගැන හිතන මනෝ ස්වභාවයක් පහළන ධර්මකාමී විද්‍යාමාන පංචකාමී තමයි ඔකම හැදිලා තියෙන අනික්ක. මනසේ කාමයේ බලපාලා තියෙන පංචකාමයන් මුල් කරගෙන. ඒ පංචකාමයන් පිළිබඳ ගත් අදහස් තමයි මනසේ තියෙන්නේ. ඉතින් පංචකාමිය දැක්කම කාමයන්ගේ යථා ස්වභාවය දකින්න ඕන. කාමිය ලෝක අවිද්‍යාව මුල් කරගත්ත විට කාමිය හැමීරියෙම නැගිටගෙන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ. හරි වටිනාදීක ස්වභාවයේ. මේක අවිද්‍යාවේ තීරණේ ඕකයි. විද්‍යාවේ තීරණේ මොකද්ද? කාමයන්ට තවත් නම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හේතු ඇතුව පනවුණා. බය යනු කාමයේ නමයි. මේ ආරිහිනේ බය කියන්නේ කාමයේ නම. බය විය යුතු දෙයක් කාමයේ හේතු වෙන බය කියන්නේ. කාමයේ බය වෙන්න ඕන දෙයක්. මොකක් නිසාද? ඒ රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී නිසා ලෝක සත්‍යයට මේ සසරෙන් මිදෙන්නද? ජරාවේ, මරණයේ, ශෝකයේ, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසෙන් උපායාසයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ ඔය පංචකාමීට ආසා කරන තුරු. ඒ නිසා මහා පංචකාමී ප්‍රිය ස්වභාවයේ, මధుර ස්වභාවයේ නැගින ලෝකයට ආවස්තන. මෙන්න මේ නිසා පංචකාමයේ බය විය යුතු අර්ථයෙන් බයයි නමකි. පංචකාමීට කියන නමක් මේ ආරෙවි. උල යනු පංචකාමීට නමක. උලක් ඇමුණනවා. උලක ඇමුණනයි ඉරහ කියන්නේ ආයිසරයක් ගොඩේන්න පුළුවන් කමක් වෙන්ගෙන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් උල තිබ්බොත් එහෙම මීහර කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. අතපය වැදලා උල තිබ්බට පස්සේ මැරෙන එකක් ඉතින් උල උඩ ඉන්න ඕන. වේදනාව විදවි. පංචකාමීන වැඩි උල යන ගත්තට පස්සේ පංචකාම වස්තුන් හා සම්බන්ධයෙන් අහක් වෙන්න බැහැ. දුක් විඳිද වේදනා විඳිද ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාසයන්ට පත් වෙවි. ඒක අත්හරින්න බැරුව ඒකෙම ඉන්නේ. උල යනු පංචකාමයේ නමයි. මේ තව නම. මඩ යනු පංචකාමයේ නමයි. කරවටක් මරේ වුණාට පස්සේ කෙලි. තමන්ගේ ශක්තියෙන් ගොඩේන්න පුළුවන් කමක් නෑ. මේ වගේ අසරණ වෙයි. පංචකාමයේ මඩකට උපමා කරලා. මඩේ වැටෙනවා වගේ තමයි පංචකාමයේ ගෝචර වුණාට පස්සේ ගොඩේ ඉන්න බෑ තනි. කාගේ හරි ආධාරකින් වනේ ගොඩේ ඉන්න මග පාදා ගන්න. පංචකාමයේ anu මඩ anu පංචකාමයේ නම. මේ ඔය විදිහට විවිධාකාර නම් දීලා තියෙනවා පංචකාමයේ. පංචකාමිය මොක්ලේ නැති මේ යන්තවල දවරු ඇට කෑලි වලට නම. බල්ලෝ ඇට කෑලි දෝනෝ බලගිරීමක් ඌට ඇති වෙන්නේ නැහැ. නමුත් ඌ ඇට කෑලි අහ කරන්නේ මස් ගඳට ඒක හපාපා ඉන්නේ. ඌගේ බලගිරෙන්නේ නැහැ. මස්ලේ නැති යට බලුලේව කන්නේ කුස්තිරුවක් ඵලයක් නොලබන. ලිස් ඒ හැපතර ලොවන තිතන්නේ දොස් නොබෙනු විස දුක්මයි වන්නේ කියලා. ඌා නිකන් කර ගහනවා කිව්ව කවි නෙමෙයි. ආර්ය උත්තමයා ධර්මයේ කරුණු අරගෙන ඊට අනුව ගොත පුළුවන්. ඉතින් ඒ නිසා ඔකේ පේනවා ඇට සැකිල්ලක් වැඩි ඇට ස්වභාව ඇටවල ස්වභාවයක් ඇද්ද බල්ලෝ කන ඇට වාගේ තමයි කාමයන් භුක්තිය. කවදාවත් පිරීමක් නැහැ පූර්ණ වීමක් නැහැ. දුක් විඳිනවා දුක් විඳිනවා ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුභායාසයන් ගෝචර වේවි අනන්ත එනවා මිස අනන්ත යනවා මිස තව ඉදිරියට දැනුත් ඉදිරියට මිස ඒකේ ඉන්න තාක් කල් සරසමක් හම්බ වෙන්නේ නැහැ කවදා විදීමක් හම්බ වෙයි. පංචකාමියෝ ගිනිවාල මොකද ආස්වාද පස්සේ ගිහිලා තමයි ඔක්කොම මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුභායාස ඔක්කොම ගිනි විදී 11 මහා ගින්නකට අහු වෙනවා. මනසේ ගින්න ඔකට වඩා බලවත්. හයේ ගින්නද කයතර පිච්චලා බේස් කරගෙන හරි හොඳ කරගත්තා. මනසේ හටගත්ත ගින්න මුළු මනසම පුච්චනවා. දේහයේ බේරෙන්නේ නැහැ. වහබිවේ මොකද? අහනවා 10ක් 100ක් එකතු කරලා පරීක්ෂණයක් කරනවා. මොකද වහබිවේ? අහවල් කෙල්ල යාළුනා, අහවල් කොල්ල යාළුනා, ඌ මං අත්හැරියා. ඒකයි මං අත්හැරියා. මට වැඩක් නැහැ ජීවත් වෙන්න. ඒකේ 10 10ක් විතර කොල්ලෝ වහබිලා තියෙනේ ඕක. කෙල්ලෝ වහබිලා තියෙනේ ඕක. මොකද වහබිවේ? අම්මා බයිනවා තාත්තා බයිනවා මට බෑ මට ඕනේ කරගන්න නැහැ මට සාල්මට ඕනේ යන්න නැහැ මට ගෙදරින් දොස්තර බයින් දෙන්න නැහැ මට වැඩක් නැහැ මේ ඉතින් මම එකයි වහපි මානසික රෝගය මානසික වේදනාව උඹ මොකද වහපි තව එකකින් අහන්න රසාල ගියා මහන්සියලා මහන්සියලා කොහොම හරි විවාහයක් ගන්න ගිහින් ප්‍රතිපල ගන්න හිටියා බලනකොට මගේ වැඩ ටික වේ මට වැඩක් නැහැ ජීවත් වෙන්න ඒකම හවිලා තියෙන මේක මානසික රෝගය මයි කබ්ලි මේ තුවාලයක් හැදලා තියෙනවා ඒක ඉඳලා වහපි වගේ උත්තර බැලුවොත් මේක 100 එකක් ඉපත් නැහැ මගේ මේ අත පොඩ්ඩක් මේ ඇදවිලා තියෙනවා මට වැඩක් නැහැ ජීවත් වෙනවා මම වහබිවා කියුම් බැලුවොත් එහෙම හේගුත් නැහැ උතෝ. හය අමාරුවොත් නෙමෙයි වහබිලා තියෙන වැඩි හරියක් හිතේ අමාරුවොත්. දැන් මේකේ පේනවා හිතේ විගින්න පොච්චර ලොකුද? ජීවත් වෙලා මට වැඩක් නැහැ කියන තරමට වේදනාවක් ඇති කරවන ජීවිතයේ කියදිවි හානි කරගන්න වේදනාවක් ඇති කරවන මානසික ගින්න. වැඩක් නැහැ හොඳ ජීවිතයක් ගත කරන්න පෞද්ගල ජීවිතයක් ගත කරන්න හිතාගෙන මාත් හොඳින් ඉඳ සාය වහන්නේ. අහවල් කාලකලි විනිහත් එකලා ගියා මර වැඩක් නැහැ ජීවත් වෙලා. ඌ බේවද්ද ඌ වේදෙන ගෑනු පස්සේ යනවා මට වැඩේ මට බැරෙදේක හොදයි. මම වහබිව්වේ ඒක. ගෑනු කෙනෙක්. කිරිමකෙන්. හොඳයි ලාතර හොඳ ගෑණියා කියලා ගත්තා. ඕක ගත්තට පස්සේ තමයි මට මේ ඔක්කොම විනාශේ උනේ. ඒක මහා පත්ත යහවල් ජාතිය ගියා කියලා. ඒකද ඒකෙන් දැයි මම මේ වහගේ මට වැඩක් නැහැ ජීවිත. මට ජීවිතේ පාකරේ ඕකු. මානසික රෝගය. මානසික වේදනාව. දැන් රෝගය anu කාමයේ නමක. කාමී රෝගයක් ආයි කිව්වෙත් ඒකයි. දරණ බැරි රෝගයක්. ඉතින් මේ විදිහට කාමී ස්වභාවය එකින් එක ආකාරයෙන් ආදීනව බෙදෙනවා. මෙන්න මේ ආදීනව සියල්ලම වහගෙන ආස්වාදයේ නැගිලා හිටියා. ඊට ආස්වාදයේ නැගිලා ඉන්න තාක්කාලතාවයේ වන්නේ තියෙන්නේ. එහෙනම් ඉතලා බලන්න කාමී මේ ලෝකයේ සත්‍ය සැරිසරවන්න ලෝකයේ ගොඩනගන්නේ කාමී මුල් කරගෙන. නිසා මේ ආර්ය විනේ ලෝකේ යනු කාමීත් නම කාමයේ මේ ආරි විනේ ලෝකේ කියන්නේ. කාම සමුදේ යමකින් හට ගන්නවද අවිද්‍යා සමුදේෙන් හට ගන්නවද? ඒක තමයි කාම සමුදේ. අවිද්‍යා නිරෝධයෙන් කාම නිරෝධ වෙනවා. අවිද්‍යා නිරෝධ කරන මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට අනුගමනය කරගෙන යනකොට කාමයේ නිරෝධ වෙලා නැවත නැගෙන්නේ නැතුව යනවා. ආදීරෝ පේනවා විවංගීමේ අනිසංස බලන. කාමයන්ගේ විවංගීමේ අනිසංස බැලීමත් කාමයන්ගේ ආදීනෝ බැලීමත් සම්මාදිටියෙන් කෙරේ. සම්මාදිටියට ආවට පස්සේ විදේක දකින්න. ඒක දැක්කට පස්සේ මොකද කරන්නේ? අව්‍යාපාද අවිහිංසා නිකාම කියන සංකල්පලා පහළ වෙන්න පටන් ගන්නවා. සම්මා සංකප්ප පහළ වෙනවා. සම්මාදිටිය සම්මා සංකප්පේ දැක්කම කාමයේ මුල් කරගත්තා වූ දේ මුල් කරගෙන බොරු කේලම් පරිහරණය ප්‍රලාප එකක්වත් කියවෙන්නේ නැතුව යනවා. සම්මා වාචාන කියනවා. කාමී මුල් ක්‍රේ පාරගත අදත්තාදාර මිත්‍යාචාර එකක්වත් කෙරෙන්නේ නැතුව යනවා. සම්මා කම්මන්තේ ලැබෙන. ජීවත් වෙන්නේ මොකටද? යථාභූතේ ලබා ගන්නයි මගේ ජීවිතේ. කාමය පස්ස යන්න නෙමෙයි කියලා. කාමී පිළවත් ඉතින් සියල්ල අත්හැරලා හිතා යථාභූතෙත් නැඹුරු වෙනවා. ඒ ජීවිතේ ඒක නැඹුරු කරපුවා සම්මා ආජීවය ලැබෙනවා. ඔහුගේ උත්සාහයක් වීර්යයක් එදෙන මොහොතක් පාසාම ඔය කියන කාරණා පහ වට කරගෙන පවතින. එකින් එකට ඔහුට සම්මා දිට්ඨිය පහළ වෙනවා එකින් එකට. සම්මා දිට්ඨි පිළිවද සම්මා දිට්ඨිය සම්මා සංකප්ප පිළිවද සම්මා දිට්ඨිය සම්මා වාචා පිළිවද සම්මා දිට්ඨිය සම්මා කම්මන්ත පිළිවද සම්මා දිට්ඨිය සම්මා ආජීව පිළිවද සම්මා දිට්ඨිය කියන පස් ආකාරයේ සම්මා දිට්ඨිය නැගී ඉන්නා ඒ ධර්මයේ දැකරවා. ඊතර මොකද ඉන්නේ? ඔය කියන්නා වූ ටික පිළිවදවම සම්මා සතිය නැගිට. ඇත්ත ඇති ආකාරයෙන් පේනවා සත්‍යයේ පේන පටන් ගන්න. මේකයි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ කියලා ඒ මොහොතේ වැඩහෙන පටන් ගන්න. සම්මා සතිය ලැබෙන. උත්සාහය වේ හැම එකම වීදී ලැබෙනවා. නූපන් අකුසල් නූපදීමට, උපන් අකුසල් මෙදපැවැත්වීමට, නූපන් කුසල් ඉපදීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමට සම්මා වායාමී ලැබෙන. ඒතොර සමාධිය දෞත්‍ය කරන්න දෙයක් නැහැ. ওই ටික අහක් වෙනකොට ලෝභයේ හිත කලඹුවා, ද්වේෂයේ හිත කලඹුවා, මෝහයේ හිත කලඹුවා, ඒ ටික අහක් වෙනකොට කලඹු වෙන අහක සම්මා සමාධිය ලැබෙනවා. අකම්ම සමාධිය කිසි අරමුණක් අල්ලගත්තේ නැහැ. ඇත්ත දැකලා වන් සමාධියට කියනවා ආනාතරික සමාධි. ආරේ විනීතියේ සමාධිය ආරි සමාධිය කියන්නේ ඒක. ඔන්නෝක ලැබුවට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනකොට කාමයෝ ඉවරයි. කාමයන්ගෙන් නිදහස්. ලෝකයෙන් නිදහස් කියන්නේ එතකොටයි. ලෝක නිරෝධය එතකොට දකින්න. මාර්ගය අනුගමනය කරලා වැඩි කරගත්තාම නිදහස් වෙනවා. ඔන්නෝයේ තියෙන වණ ඉස්සෙල්ලා අහගන්න ඕනේ. ආගත්තට පස්සේ අහගත්ත දේට අනුකූලව විමර්ශනය කරලා තේරුම් අරගෙන. තවන් ඉදිරියදා හිතන කියන කරන සියලු වැඩ පිළිවිද. ඔන්නෝයේ මාධ්‍යයට අනුකූලව මාර්ගයට අනුකූලව වරද පටන් ගන්නවා ප්‍රගුණ කරන්න ඕනේ. මුලදී අනුමාන වශයෙන් මේ මාර්ගය වැටහිලා ඊට පස්සේ යලි යලි බණහන මොහොතක ඒ අවශ්‍ය පසුතලයේ සකස් වෙච්ච මොහොතක ශනේකී මහා දීප්තිමත් දැනීමක් ඇති වෙලා ඔන්න ඔය ටික පූර්ව වෙන විලාවක් වෙනවා ඒක මතම ඔන්න ඔය මැත්තේදී දහම් ප්‍රත්‍යක්ෂ කරලා දකින්න ඥානය පහළ වෙනකොට සෝවාපලයට පත් වෙනවා ඒක කවුදයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන තම ප්‍රගුණ කරගත්ත මනසින් ඒ අහන විලාවක ඔක වෙනවා දැන් අපි හිතමුක මෙහෙම දෙයක් අමුලි ඉදිකක් තියෙනවා එක්කෙනෙක් ළඟ තියෙනවා පොල්ලුලා පත්තු කරගෙන ඉන්නවා එකෙනෙක් ඒගොල්ලගේ එක එකනාගේ දරගොඩවල් වලට ගිනි තියන තම තමන්ගේ දරගොඩවල් උස්සගෙන ඔහුලකට අපහම ඔහු පොල්ලුලු ලං කරනවා හැබැයි එක්කෙනෙක්ගේ දර අමුලි හරියට ගස්වලින් කපා ගත්ත අමු දර මිටියක් අදගෙන ඉන්නේ ඕකට පොල්ලුලු අල්ලගෙන හිටියට වැඩක් නැහැ ඒක ගිනි ගන්නේ නැහැ ගිහි වේලා ගනින් වේලාගෙන වරින් එයා ගන්න වේලාගෙන වේලා ගන්න එක තමන් අතේ තියෙන දෙයක්. එයා අවුෙදලා ඔබ දවස ගන්න තව තව වේද. තව එක්කෙනෙක් එක කරන් එනවා. ඒක වේ වෙනවා තව තෙත යරිලා නැහැ. තව ඇතුලේ තෙත තියෙනවා. ඒකට අතර පොල් ලැල්ලුවා පත්තු වෙන්නේ නැහැ. තව එක්කෙනෙක් දර මිටිය සකස් කරලා අරගෙන. හොඳට වේලිච්ච පතුරු අරගෙන හදලා. සියුම් සියුම් පතුරු ලං කරලා තියාගෙන. දැන් ගිහිල්ලා නම් කියනවා මේකත් තත්පඩකින් තියන්න. ලං කරපු ගාමක දෙන්නේ. වේරිත සියුම් පතුලට ප්‍රස්කාල ගිනි ගන්නවා අර මුළු දලකට එවිලාලු වෙලා යනවා ගින්න ලැබුණාට පස්සේ ආයි පොළොල බුලුවත් අකල්ලන්නේ වැඩ ගිනි දෙන්නේ ගිනි පතු කරන මුල අල්ලා දුන්නාට පස්සේ දැන් ඉතින් තියෙන්නේ පිඹ විභාරි කවන්නේ සමට ගිනි කොට කවුරු ගන්න ආයි හැරියා අර මේ ගින්න තව කෙනෙක්ගේ ගින්න හොයන්න යන්න ඕනේ නැහැ කවුරු ගන්න මුල දුන්න මෙන්න මේ වගේ මේ ආර්ය ධර්මයේ ඉතෙල් අහගෙන කාමයන්ගෙන් මඩ වෙලා තියෙන කාමියාගේ පෙඟිලා තියෙන ඒ මානසිකත්වේ ওই විදිහට නිතර නිතර සිහි කරනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා කියන්නේ ඕකයි. ওই ටික ගෙන්නකොට අවශ්‍ය කරන පසුතලය හැදෙනවා. ගිනි ගත්තා වගේ ප්‍රඥා නැමැති ගින්නට ගෝචර වෙනවා. අනේ පසුතලය හැදිච්ච කෙනා වනහන වෙලාවක ආර්ය සම්පත්තිය ලැබිලා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා, ඒකට පසුතලයක් ගෙනත් තියෙනවා. අන්නේ මොහොතේ මනස දීප්තිමත් ප්‍රබෝධ වෙලා සතර පාගතෙන් සියලු කෙලෙස් ගිනි අරගෙන දැවිලා යන සත්‍යයට පත් වෙලා ඉත්‍ත්‍ය ආර්ය සත්‍යයට පත් වෙන මානසිකත්වයක් ගොඩ නැගෙයි. ඒ ප්‍රඥාව ආයි නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව ආයි විනාශ කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එතන පටන් ගෙන උහුට යටි යටි සීකනකොට කාමරාග පිටික දැවි දැවි කියලා සකෘදාගාමීලා අනාගාමීලා සමතුලිත ප්‍රඥාව පහළට වර්ධනය වෙන ප්‍රඥාව තුළින් රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව විදහැරලා මුචල තමලා විනාශ කරලා සාමලිය සුද්ධ කරලා දස සංයෝජන මුචල ඉවර කරලා අරිහත් ඵලයි. පරපතේ රහිතයි ධර්මාභෝධි ලබා දුන්නාට පස්සේ අනිත් ධර්මාභෝධි ලබා දීමට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඕනේ. මුලින් බණහලා අනුලෝම ඥානයක් ඇති කරගෙන ඒ අනුමාන නුවණින් ධම් සීකරන පටන්ගෙන ඒකෙන් ප්‍රගුණ කරගත්ත ප්‍රඥාවට නැවත ඇහෙන වෙලාවක ඔන්නේ ඵල සිද්ධිය ලැබෙන වෙලාවක් එනවා. ඒ වෙලාවෙන් පස්සේ උ සතර අපායෙන් සදාතම නිදහස. සතර අපායතෙන් යම් රාගයක් ඇද්ද, ද්වේෂයක් ඇද්ද, මෝහයක් ඇද්ද, ඒ සියල්ලින් නිදහස් වෙනවා සෝවාන් ඵලයත් එක්කලා. ආත්මෘත්‍ය සාමලින් මිදෙල යන. දහ පිටපත හැකේ මිදෙල යන. උසපාරාමර්ථයෙන් නොවන දහම් දකින ඥානේ පහළ වෙන. ප්‍රඥාව අනුගමනය කරලා ප්‍රඥාවෙන් සීකලා දහම් දකින ක්‍රමයේ මිදක් පිම් බලාගෙන ගියත් උඩ බලාගෙන ගියත් සිවුරෙන් දත් නැතත් මොකොන්නේ භූගයවක් නැතත් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් නැහැ. නිවන් දකින්න එකම ක්‍රමී ප්‍රඥාවීමේ දහම් සීකීමේ කියන නුවණ පහළ වෙන. සීලා පරාමාසය ඉවර වෙනවා. සකයි දිටි විචිකිච්ඡා සීලබ්බත පරමහතුනේ නිදහස් වුණාට පස්සේ සෝවාන් ඵලයටපත් වෙලා ඒ තුනේ නිදහස් වීමත් එක්කලාම කෙලෙස් කොටස සහවලින් මිදිර යනවා. සතර පාගත වෙන රාගයයි දේශයයි මෝහයයි. නැහ ලෝභයයි ද්වේෂයයි මෝහයයි. ඔය ටික මිදිරය යමින් පළවෙනි සුද්ධිය ලැබෙනවා. ඒක තමයි ඔය ඇදී එක ප්‍රඥා සහගත ධර්මයක් නිසා කායික වශයෙන් පෙන්වන්නා වූ දෙයක් එහෙම නෙමෙයි. එළි දැකීමක් නෙමෙයි. ඔක වරදලා වෙලක් ආයේ මේ විදුලි කෙටුවා වගේ දිය දැක්ක භාවනා කරගෙන ඉන්නකොට ඉතින් අර උපමාවක් තියෙනවා විදුලි එළියෙන් යමක් දැක්කා වගේ නිවන් දකින්නවා කියලා. උපමා වරදලා තේරුම් අරගෙන මම දැන් සෝවාන් කීකේ ඉන්නවා. එහෙනම් උඩ ගියා වා එකක් වුණා. ඉතල එහෙම එකක් වුණේ නැහැ. දැන් සෝවාන් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඉතින් වරද්දා ගන්න නැතුව ප්‍රඥාවෙන් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් සබුද්දාගාමි වෙන්නේ, ප්‍රඥාවෙන් අනාගාමි වෙන්නේ, ප්‍රඥාවෙන් අරිහත් වෙන්නේ. ප්‍රඥාවෙන් මුක්ත වෙන්නේ කොහොමයි? ප්‍රඥාව මුල් කරගෙන විමුක්තියටපත් වෙච්ච කෙනා කියන ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ. ඒ ලැබෙනකොට සම්මා සමාධිය යනවා ධ්‍යාන හතර ලැබිලා ඉවරයි. අරිහත්ත්වයටපත් වෙන්නේ. දැන් උන්වහන්සේට තව ඉහාත්ම සුභේට නා අරූප සමාපatti වලන්න පුළුවන්. ඉහාත්ම සුභේ නා උන්වහන්සේ අල්ලගන්න එකක් නැහැ. ඒ අරූප සමාපත්තියේ වල්ලා තවත් එහාට නිදහස් වෙමින් ඉඳ පුළුවන්. උබතෝ විමුත කාය ශක්තිය ආදි වශයෙන් ඔයාලා එක එක නම් තියෙනවා. ඒ අවස්ථාවන් ඉතින් ඉතලම කරන්න ඕනේ බණ අහලා දහම් තේරුම් අරගෙන තමා විසින් ඊට අනුකූලව සිහි කරලා ප්‍රගුණ කරගෙන ප්‍රඥා වර්ධනය කරගෙන යලි යලි බණ අහන වෙලාවක ඔය ඵලී ලැබෙනවා. කල්යාණ මිත්‍රයේ අහල ඒකයි වෙන්නේ. ඉතින් ඒ ටික කරගන්න බලන්න ඕනේ. භාවනා කළාම තනියෙන් සෝවාන් වෙනවා එහෙම කියලා හිතන්න එපා. ඒකෙම එකක් වෙලා නැහැ මේ බුද්ධ ධර්මයේ. ශ්‍රාවකයෝ හරියට වැල් වලට උපමා කළ හැකියි. බුදුරජාණන් වහන්සේ මහා වෘක්ෂයට උපමා කළ හැකියි. මේ බුද්ධ නැමැති මහා වෘක්ෂයේ එළෙන වැලක් වාගේ තමයි ශ්‍රාවකෝ. වැලකට පුළුවන් ද ආධාරකයක් නැතුව ගහට යන්න. වැලකට තනියෙන් කවදාවත් ගහකට යන්න නැගින්න බෑ. වැල ඉහළට නැගින්න ඉතල අඩිය දෙකක් යන්නේ අදගෙන වැටෙන්න. තනියෙන් වැලකට ඉතිලා ගහකට යනකම් ඉස්සෙන්න බෑ. හැබැයි ගහේ තිබ්බ වැලක ඉදිරියට හිටන් යන්න පුළුවන්. නැත්නම් ගහ තිබ්බ පිටක ඉදිරියට හිටන් යන්න පුළුවන්. උඩ ගිහිලා ගහේ උඩ අත්තක් අල්ලා ගත්තට පස්සේ යාර හිට ඕනෙත් නැහැ. උඩට නේ ආධාර කරලා වැල ඕනෙත් නැහැ. ඒක වැටෙන්නේ. උඩ වෙලනට පස්සේ. අන්න ඒ වගේ තමයි ශ්‍රාවකයා වැලක් වාර. ආධාරකයක් නැතුව බුද්ධ නැමැති ෘසේත් යන්න බෑ. බුද්ධ ෘසේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය නැති ෘසේත් නැගෙන්න නම් ආධාරකේ අවශ්‍යයි. ඒ ආධාරකේ කෙලවුණ දවසට මතුල උතුරා බුද්ධලේ පහල් එකක් ඉඳලා ශ්‍රාවකේ පහල වෙලා නැවත සෝවාන් ඵලයට හොපත් වෙලා ඉන්නේ ඵල ලබන. සාසන අන්තර්දාන වෙන හැටි වෙනවා දෙන්නේ අන්තිම සෝවාන් පුද්ගලයාගේ මිනිස් ලොවින් චුත වීමෙන් පස්සේ නැවත බුද්ධ ශාසනය කෙරෙකන් අධිගම අන්තර්දානය වුණා කියේ. හැබැයි ත්‍රිපිටක ධර්මයේ තව තියෙන පරියප්ති අන්තර්දානය එන්නේ ඊට පස්සේ. පරියප්තිය වශයෙන් ත්‍රිපිටක පරියප්තිය දිවුණට සෝ අධිගම අන්තර්දානය වෙලා ඉවරයි. පරියප්තිය විතරක් තිබුණා සෝවාන් ඉන්න පුළුවන් ඔක්කොලුවන්ද භාවනා කරනවා. එහෙනම් කව කවුරුත් නැහැ. අන්තිම සෝවාන් පුද්ගලයාගේ පස්සේ සාසන අන්තර්දානේ අධිගම අන්තර්දාන වෙනවා කිව්වොත් හරිද? ගැළපෙනවද? ධර්මයේ තියෙදී තව කෙනෙක්ගේ ආධාරකයක් ආදී පුද්ගලයාගේ ආධාරයක් ඕනේ නැත්නම් තව කෙනෙකු අධිගමලාභී වෙන්න අන්තිම සෝවාන් පුද්ගලයාගේ මිනිස් ලෝක චුතියෙන් පස්සේ නැවත මිනිස් ලෝක බුද්ධ ශාසනය පවතිනකම් අධිගමේ නගන්න බෑ. එනයි කියන අධිගම අන්තර්දාන. එක ගාථාවක් අර්ථවත් විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා? ඇතේ බරට වස්තුව තියලා රටේ අනවෙර ගැහුවා රටට දැනුම් දුන්නා. එක ගාතාවක් අර්ථවත් විග්‍රහ කරන්න කෙනෙක් නැති දවසක් ආවම එදාට කියනවා පරියාප්තිය අන්තර්දානයි. සිල්ජක පරියාප්තිය දාට අන්තර්දානයි කියනවා. සාසන අන්තර්දාන කතාව විග්‍රහ වෙන්නේ එහෙමයි. අධිගම අන්තර්දානේ පරියාප්තිය අන්තර්දාන. හැබැයි ශ්‍රමණ ලිංගයේ තව තියෙනවා. ඒ කියන්නේ පැවිදිලා හිටන කෙනෙක් කියා සාසනයේ කෙනෙක් හැටියට. සිවුර දරාගෙන ඉඳලා ඊට පස්සේ සිවුර අහකලා කහපටිය බැඳගෙන ඉඳලා නෙනම් සිවුරු පටියක් බැඳගෙන ඉඳලා කූණ නූලෝ වායක හරිලා ඕකයි කල්ලා විසඳන දවසක් තියෙනවා. එදාට ශ්‍රමණ ලිංගියත් වෙන ලිංගාන්තරදානිය කියන එදා. අන්තිමට ඔක්කොම වුණාට පස්සේ ධාතු අන්තරදානිය. බුදුරයන් වහන්සේගේ කෙසකක් පවනවා ධාතුන් වහන්සේලවත් අකාලේ විනාශ කරන්න බැරි අදිස්ථාන පරිදි. අන්තිමට සියලුම ධාතුන් වහන්සේලා ආකුවවලු ග්‍රහකම හැටියට සුවන්ැලි සෑයට එකතු වෙලා සුවන්ැලි සෑයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලාට වැඩලා එදාට එක මිනිහෙක්වත් එතන්නේ බුදුරුවේ ස්වභාවයේ ඒ අදිස්ථානයේ පරිදි නැගිලා මොහතක ධර්ම දේශනාවක් කරලා එතනින්ම ධාතු අන්තර්දාන වෙනවා තේජෝ කසින් නැගිලා සියලු ධාතු නැතිව අතුරුදහ වෙලා යනවා. කාටවත් එතන අතුරුදහන් කරන්න බෑ. සපැති ධාතු නැතිලා. ඒ රිනා ධාතු අන්තර්දාන. ওই දෙයෙම මුළු ශාසනයම අන්තර්දාන වෙන ක්‍රමයක් වෙන්නේ. එන දැන් හරි ප්‍රශ්නෙකුත් එනවා. අන්තිමට එකතු වෙලා තියෙන අටුවා කතාවනම ඔය බුදුරණාහි කොහේ වහනත් මේ ලංකාවේ තියෙන සුවන්නේ දිහා. ඊට පස්සේ ඉතින් පහළ ලයිට ආ ඉන්දියාව යනවාද නැත්නම් ජයශ්‍රී මහබෝධිනාහි ළඟට යනවා. කොහෙ තියෙන්නේ? ජයශ්‍රී මහබෝධිනාහි කොහේ හැරියද්ද? මෙතන ලංගුවේ එක තැනක වෙලා එතන ජයශ්‍රී මහබෝධිනාහි ළඟට වෙලා ඉතින් අරුවමවල දෙවියන්ට තමයි දකින්න හම්බෙන්නේ. නෝ එහෙම තියෙනවා. මින් පහු වෙනද පහු වෙනද මොන මොන හරි මම ඇවිදින් ඇවිදින් තමයි සත්‍යයක් මතුවේ. හැඟවිච්ච දහම් බොහොම තියෙනවා. මේ හැඟවිච්ච දහම් එකපාරම මතකරන්න අවියෝ කරන්න ගිය තම් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. සංක්‍රමණය කිරීමේ යායුතු ගමන ආක්‍රමණය කරන්න ගියොත් අවියෝගත මොන දෙන්නද? නැති ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඕක අපි එහෙම කරන්න ඕනේ නැහැ. දිවස පහල කරන්න පුළුවන්, දිවකන පහල කරන්න පුළුවන්, පරිසිත් දකින්න පුළුවන්, මෙබඳු වන්නා වූ ශක්තියක් අභිඥා වශයෙන් ලබන්න පුළුවන්. මේකේ මේ බුද්ධ ශාසන මාර්ගය තුළ තිබෙන අතුරු ප්‍රතිඵලය. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් හේතු වාසනා තියෙනවා. ඒ ධර්මයේ තියෙනවා. ඒ ධර්ම මාර්ගය අනුගමනය යන පිරිස වැඩි වෙනකොට. ওই පිරිසට 100 එකනා එකනා හරි පහල වෙයි. ඔය අතීතයේ දකින්න පුළුවන්. ඒ ඥාන වහල්නාට පස්සේ ඒ පිරිසට දකින්න පුළුවන් වෙයි. කොහෙද උතුරන්න හතේ වැඩ හිටියේ, කොහෙද හිටියේ, දැන කොතනද ඔක්කොම. ඒවා ඉතින් අපිට අවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් සංගන්ධ බෑවුවා ඒ ඥාන පහල වුණාට පස්සේ. ඊට පස්සේ ඥාන පහල වෙච්ච උන්වහන්සේලා එක එකනා කියපු වාරකින් නෙමෙයි නිගමන කරන්නේ. ඥානෙන් දැකලා. ඥානෙන් දැකලා කරන නිගමනේ බොරු වෙන්නේ නැහැ. අනික කයකින් එක එකනා කියපු වාර අහු වෙයි. අද සෙනසුරාදා අද අහවල් දවස කියලා කියනවා. අද ඉරිදා කියනවා. යම් කිසි කවුරු හරි කැලෙන්ඩරේ වරද්දලා හැම දියා තිබුණාම ওই ජ්‍යොතිෂ සත්‍යයේ මුල් කාලෙකදී අපි කවුරුවත් දන්නේ නැතුව සල්දර ඉරිදා කියකිය අපි තින්නවා. අඟහරුවාද ඉරිදා කියකිය ඉන්නවා. බදාතර භාෂ දෙය ඉරිදා කියකිය ඉන්න වෙනවා. අපි දන්නේ වැඩිනේ. කාව්‍යවා කියව නැකහල් නේ ගත්තේ. ඉරිදා හැදෙන ග්‍රහ චක්‍රයේ, සඳුදා හැදෙන ග්‍රහ චක්‍රයේ, අඟහරුවාද හැදෙන ග්‍රහ චක්‍රයේ දකින්න පුළුවන් නෝනක් එහෙ පහළ වුණා, විසිරුණා පහළ වුණා. නැකෝ අද මේ අහවල් දවසේ මේ අහවල් මේ සඳුදා නෙමෙයි මේ ඉරිදා කියලා තියෙන්නේ. අද මේ ග්‍රහ චක්‍රයේ අඟහරුවාද දවසේ පායන ග්‍රහ චක්‍රයේ. ඒකට කොහොමද ඉරිදාද? ඒක යාදාගේ. ඉතින් එහෙම ලෝකයේ අතැඹුලක් තේ කියන්නේ අතීතයේ නිල්ලි ගෙඩියක් වගේ මේ සක්වල ලකෙන්න පුළුවන් දිවසකුත් තියෙනවා. ඒ දිවස පහල වෙච්ච කෙනට ඒවා කාගෙවත් අහන්න දෙයක්වත් නැහැ. වරදින්නෙත් නැහැ. හැබැයි ඒ දිවස පහල වෙන්නේ නැහැ නිකන් ආවට කියලා. මේ මාර්ගයන් අනුගමනය කරලා යනකොට එකින් එකට ඥාන වැඩෙනකොට ওই අවිඥා ශක්තිය වැඩිලා එනවා. අරිහත් ඵලයට වත් වෙනකොට අවිඥා ශක්තිය ශ්‍රාවකෙක් වශයෙන් බොහෝකටම පූර්ණ වෙලා එනවා. ඒතරව හංගන්න බෑ. එතන හරියටම යථාර්ථය ගන්න පුළුවන් උන්වහන්සේලාගේ ඥානෙ දැක දෙයි. පොත්පත්වල ලියනවා එක එකනා තම තමන්ගේ ලාභීට කීර්තිය ප්‍රශංසාවට හංගලා වක්‍ර කරලා ලියනවා. ඉතින් ඒක අදත් ඉතින් අපි දකිනවා. දැන් මහා වංශය වුණා පොත් ලියනකොට සත්‍යයන් කතාරමක් හදලා තියෙන හැටි පෙන්නලා දෙනවා මහා වංශය. 18 වෙනි පරිච්ඡේදයේ විග්‍රහය. මේ කතාරමේ ප්‍රමාණී කියපුණා. සියම් පහ කුසයි. ජාතිරි මහ බෝධිනාථේ ගේත රෝපණය කරපු කතාරම. සියන් නමයක් වට ප්‍රමාණී යුක්තයි. සියන් තුනහවර එහි කට තියෙනවා ඇතුලේ කට. අඟල් 8ක් ඝනකම. හැ මේ පෝච්චිය ගැන කිව්වා මිසක් පෝච්චිය තරම හිතලා නැහැ නේ. දැන් මෙතන හතරන් ඝනාරි කොච්චර ඇද්ද? හතරන් ඝනාරි එක බර වැළුවොත් එහෙම උස්සන්න පුළුවන් එක නේද? එක ඝනාරිය. දිග බලල උස අඩියක් තියෙන හතරක් හදක් එහෙම දුන්නොත් උසපන් කියන පුළුවන් ද උසන්න? හතරන් ගණාලි 100 ගානක පෝචියක්. ඉතින් මේ අර රංගවිත්තා දෙවින්නහසේ අරගෙන කරවට බහැපු අර වයසක රජුරවන්ට දුන්න උසගෙන යන්න. ඔකත් උසගෙන ඉදින තමයි තියෙන තනි. ඉවෙන්න පුළුවන්. පුළුවන් කියමු කොහොම හරි. හතරන් පතුලක්වත් දිරන්නේ නැති මේ අවුරුදු 2500 හතරන් පතුලක්වත් දිරන්නේ. අර නාරස්සනය කරන් ගිහලා දැන් ඇන්න නම් අර ජයශ්‍රී මහාවදිනාගේ පැත්තක පොච්චිය වදින්නේ නැහැ.
අතිශයෝක්තිය
වෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒක තමයි දකින්න ඕනේ. අතිශයෝක්තිය තියෙනවා. නැතිව ඇති කරලා තියෙනවා අතිශයෝක්ති දානවනේ. ඊතර අපි දකින්නේ නැහැ අපිට දැන් ඇත්ත තෝරගන්නේ කොහොමද? අතිශයෝක්තිය වහපුවාම ඇත්ත වෙන්නේ නැහැ. ඊට අපි ඇත්ත නිගමනය කරන්නේ කොතනින්ද? ගෙනාවයි කියුව එක ඇත්ත කිව්වනම් ඇත්ත හරිය දිනවනවා. ඉතින් අතිශයෝක්තියෙන් කොතලා කියනට අපි දන්නවද ඒ අමන මොනවා කියනවාද කියන මිනිස්? දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නේද අන්තිමට. ඉතින් අපි විශ්වාසවන්ත පොතක් කරගන්නේ කොහොමද? අපි ඉතිහාස පොතක් වශයෙන් මහාවා. පැහැදිලි කරලා බලන්න ඉතින්. ථේරවාදී පරපුරේ ඉන්න සාහෘද කෙනෙක් මහාවන්ත ලිව්වා කිව්වෝ. දෙතිස් කතා විශ්වෙන් හතරට තහනම් බව පැහැදිලිව දේශනා කරනවා. කාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ඓත්‍රි කතා, පුරුෂ කතා, යුද්ධ කතා. ඒ මහාවන්ත දීන්නේ මොනවද? ඔය ටික නෙමෙයි. වචනයක් භාවිතා කිරීමත් භයානකයි කියලා දෙතිස් කතා අහක් කළා ජීවත් වෙච්ච ආර්ය තුසින් භූත භාවයේ හෝ ඒක ධර්මානුකූල කතාවක් හෝ වැරෙන්න විශ්වක් ඉතින් අනුගමනයේ ලොකල හිතුව කින්දනේ ඒක ථේරවාදී පරපුර. දෙතිස් කතා අල්ලාගෙන පොතක් කියයි. කියන්න පුළුවන් හේතු තියෙනවා. මේ හිතලා බලන්න ඕනේ කරුණු. ඇත්ත නැත්ද නිගමනයේ දෙන්න අවශ්‍ය නැහැ. ඒක කරුණු හිතන්න ඕනේ. හුඟක් හුඟක් ගැඹුරුද? ඔය පොතලියේ බුද්ධ වර්ෂ 900 ගණන් වල ඉඳන් පටන් ගත්ත දියා කොහෙද? අවුරුදු 400ක කඩ කතාවක් එකලා අරින්න දීපු එක තමයි මුලින් පටන් ගත්තේ. අවුරුදු 900 ගණනක් යනවා මහා විහාරයේ ජීවනේ මොන මහා විහාරයක්ද? ථේරවාදී පරපුර අවුරුදු 500න් ඉවරයි. 500 යනකොට මහා විහාරය ගිනිපත් කරලා ථේරවාදී භික්ෂු උන්වහන්සේලාට දානයක් දුන්නොත් කාවන 1000ක් දර ගන්නවා කියලා. මෙහෙම නීති රජයෙන් පනවල උන්වහන්සේලා පැත්තම අතල්ලා යන්න ගියා. ගියාට පස්සේ මුළු විහාරෙම අවුරුදු 500 බුද්ධවර්ෂ 500 කලා විද ලැබලා හාවලා බිම හාවලා කුඳු වැපුරවයි කියලා ඉතිහාසය සඳහා වෙනවා. ඊට පස්සේ හදලා ඉවරලා ඉතින් බාර දුන්නේ කාටද? උන්වහන්සේලා එක පොහේ කරන්නක් කැමති නැතුව සංඝ බීදයක් කරගෙන ඒකෙන් අහක් වෙලා රබේගිරි විහාරෙට ගිහිල්ලා ඒ පිරිසකින් ඒ බුද්ධවර්ෂ 500 වෙනකොට ඒකෙනු ගිහිල්ලා ඉතින් දක්ෂිණගිරි විහාරෙට ගිහින් සාගරික බිස්සූ පරම්පරාවට ආපහු බාර දුන්නා. හදලා. එතන බලන්න බුද්ධවර්ෂ 900 ගන්න අවුරුදු 400 ගන්නක් ඒ පරම්පරාව ගියේ ඒ විහාරෙට තමයි ඒ තියෙන්නේ. ඒ බුද්ධ කෝණ අතුරු 40. ඉතින් අද කොහොමද ථේරවාදී පරපුරක් හිටියාගෙන උත් ථේරවාදී පරපුරලා නෝ කියනවා රාජ කතා, චෝර කතා, ගාම කතා ඔක්කොම දෙවිස් කතාම ගියේනේ. ඒක හරි. හැබැයි ඉතින් තමන්ගේ වාක්‍යයෙන් දින ඒවා මිසක් ඇත්තක් කියෙවෙන්නේ නැහැ. ඇත්තක් කියෙවෙන්නේ නැහැ. මේ ඒවත් තරම් ඇත්ත දකින්නේ මොකෙන්ද? ඔය ජීව අතුවා ඔක්කොම ලියලා තියෙන ඔය බුද්ධ වර්ෂ 900 ගණන් වලට කියනවා ඒ පරම්පරාව. ඒ පරම්පරාව ගදාහතරණ වැඩි වුණා කියන්නේ බුද්ධ ගෝසාම. මේ දී වේද පරම්පරාව බ්‍රාහ්මණයේ කියලා ඉඳලා මහා වෙච්ච එකනේ. ගෙබන්තර කරවන්නේ ආවේ. ඉතින් අපිට මේ ඒකී හංගලා ථේරවාදී පරපුරේ ඉන්න මහා විහාර බිසුණු වහන්සේ ළඟට ඇදිලා ධර්මයේ තරත ලිව්වා කියනවා. ඉතින් අපිට ඒක හංගලා නෙවෙයි. ඔව් ඉතිහාසින් අහස ළඟුවයි. ඉතින් මේවා තව ඉති කාලයක් යනකොටයි මතු වෙලා ඉන්නේ යථාර්ථය. ඉතින් ථේරවාදී බිසුණු වහන්සේලාට සහ බුදුදහමට සම්පූර්ණ පහර ගහලා යට කළා තමයි අනිත් දහම් සකස් කරලා තියෙන්නේ ඊටපස්සේ. ඉතින් ඒ නිසා ඔය ඇදී අපි ඔබ ගැන දැම හොයන්නේ යන්නේ නැහැ කියලා මම කිව්වෙත් ඒකයි. හේවිවිත තියෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය තියෙනවා. දෙවි සතිස් බෝධි වාක්‍ය ධර්ම ටික තියෙනවා. ඒ ටික අනුගමනය කරලා තමන්ට අප්‍රමාදව තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ඉතින්. අනික් වර්ගය වැසොත් එහෙම කඩනවා අවුල් කරගන්නවා. ඒව ගැන හොයලා බලලත් නැහැ. විමර්ශනය කරලත් නැහැ. තමන් තමන් මතවලට වැස්ස. ඉතින් ඒ විතරයි ඉතින් අපිට දඹදෙව් තලයෙන් ගෙන ආ බෝධිය කියලා හිටන් අපි දඹදෙව් ජයසිරි මහා බෝධිය කියලා කියන්නේ ඒක ඇත්තද නැහැ අපි. බොරුවක් වුණා නම් එහෙම අපරාධයක් කරගන්න. ඒ නිසා අපි ඒව පැත්තකින් තියලා සතර සතිපට්ඨානයේ සතර වේදි බාර සතර මේතොල මේ සම්‍යක් ප්‍රදාන පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්යචානක මාර්ගියෝ එකක්වත් ඉතිහාස කතා එකක්වත් සීනුවන්ට ගෝචර කරලා තියෙන නිවන් දකින්න ධර්මයේ තියෙන. ඒ ටිකයි අවසෙන් නිවන් දකින්න. ඒ ධර්ම ටික අනුගමනය කරලා නිවන් ආબોධ කරගන්න බලන එක ඉහෙලම නුවන්ට උරු වැඩි. අනික ඔක්කොම පැත්තකින් තියලා. ඕක තේරුම් ගත්තාට පස්සේ ඔය ඥාන පහළ වුණාට පස්සේ කාගෙවත් අහන්න ඕනේ නැහැ. ඔය එකක් නෑර වෙන්නේ. වෙච්ච සිද්ධි දැක්ක සිද්ධි වෙච්ච ඒවා කියා දින වැත්තද පොරොද කියත් විමර්ශනය කරනකොට ඥානිත ගෝචර වෙනවා. එහෙම දිවස දිවකන පහළ වෙනවා. ඒක උඩ දකින්න බුලෝ විතරක් නෙවෙයි. කල්ප ගාන කෑත මේ ලෝකේ හැදිච්ච හැටි හිරු හැටි ඔක්කොම දකින්න පෙරේතු කඳ පිළිවෙල දකින්නත් පහළ වෙනවා. මේ ලෝක සත්‍යය වෙන හැටි, චත වෙන හැටි, උපදින හැටි, කරව පව් වලට විපාක දෙන හැටි, එකේ පොත් වලින් එකේ සර් කොලින් ගන්න ඕනේ නැහැ. තමන්ගේ නුවන්ට ගෝචර වෙයි. ඒ දැක්කට පස්සේ ආහාර ලෝකයක ගමනක හැටි කියලා දැකලා ඒ ගමන කිරීම බය වෙලා අසාරාදි ලෝකේ අත්හැරෙන වැලිය විදියට නිවන් සාක්ෂාත් කරගෙන ආශ්‍රාක්ෂය කර ඥානිය පහල කරන අපි ත්‍රිවිද්‍යාව පහල කරන්න හම්බුනේ. ওই ත්‍රිවිද්‍යාවම තමන්ට කාගෙන්වත් අහන්න නැතුව දැනගන්න පුළුවන් ක්‍රමය. ඒ මාධ්‍යය තමයි බුදුහාමි තව ඉතුරු වෙලා තියෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්මදී. ඉතින් ඒකට කලබල වෙලා නැහැ. ඒක අනුකූල කරන්නවත් බෑ. නමුත් ධර්මානුකූලව අරගෙන ඒ මඟ අනුගමනය කරලා ඒ උත්තරීතර ඵලෙ ලබා ගන්න උත්සාහ කරනවා.